නිවේදනය ඉස්සයි 22 6යි 26යි දෙවන දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව රැසීමේදී එළඹි තීරණේ ප්‍රකාර පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලබන වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා මේ වන විට මුර්දු පිටපත් මාර්ගයෙන් පමණක් පාර්ලිමේන්තුව ඉදිරිපත් පිළිගන්නු ලබන අතර එකී වාර්තාවල සීමිත දෘඩ පිටපත් සංඛ්‍යාවක් පමණක් අවශ්‍යතාවයේ සැලකිල්ලටගෙන මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සභාගර්භය සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව 2023 වර්ෂයේ විසර්ජන පනත් කිටුම් පත්‍රයට අදාළ කාර්යක සභා අවස්ථා විවාදයේ පැවැත්වෙන කාල සීමාවේ ඒ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ප්‍රගති වාර්තාද මෘදු පිටපත් මාර්ගයෙන් මන්ත්‍රීවරයන් ලෙස ලබා දීමට 2022-09 දින පාර්ලිමේන්තු කටයුතු කරන කාර්යක සභාව විසින් තීරණය කරන ලද බවත් දැනුම් දීමට කැමැත්තෙමි. එම වාර්තාවලද දෘඩ පිටපත් කිහිපයක් මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සභාගර්භය සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරන බවත් මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. කාර්යක සභා වාර්තා පිළිගැන්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව මම පිළිගන්නුමි.
කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමු.
ආජන පෙත්සම් පිළිගැනීම අජිත් පාන්න පෙරු මැත්තුම ඇබ්සන්ට්. නීතිඥ මදුර විතානගේ මැත්තුම පෝතා ඇබ්සන්ට්. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ සභාවට යොමු කරනු ලැබේ. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී කරන යෝජනා න්‍යායපත්‍රය අංක 1 සභානායකතුමා.
අරු කථානායකතුමනි, ආංශික අධීක්ෂණ කාර්යක සභා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 විධිධනවල සහ 2022 නොවැම්බර් 8 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන් තිබුණද 2022 නොවැම්බර් 11 වෙනි දින තීරීම් කාර්යක සභාව විසින් තීරණය කළ පරිදි එක්කේ කාංශික අධීක්ෂණ කාර්යක සභාව තීරීම් කාර්යක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත වූයයි විදිය යුතුය.
සභාව එකඟද යෝජනා අංක 1 විසර්ජන පනත් කිටුම් පති විවාදේ ඉමිටියස් පාකිර් මාකර් නැත්තු.
බොහොම ස්තුතියි කථානායකතුමනි. මේ දිනවල මේ අයවැය පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ අපේ රටේ ඉතිහාසයේ ඉතාම දුෂ්කර ඉතාම සංකීර්ණ වාතාවරණයකට මුහුණ දීලා තියෙන වෙලාවක මේ දුෂ්කර අභියෝගාත්මක අවධියක් වුණත් ඒ තුළ අපේ රට නිවැරදි මගට අවතීර්ණ කරගන්නට ඉතිහාසය විසින් ලබා දුන් ධනාත්මක අවස්ථාවක් ලෙස මෙම අවධිය සැලකිය යුතුයි මම තරයේ විශ්වාස කරනවා. ඉතිහාසය විසින් වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට අපට මෙවැනි අවස්ථාවල් කිහිපයක්ම විටින් විට ලබා දී තිබුණා. අපේ නායකයෝ ඒ අවස්ථාවල් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම මගහැර තිබෙනවා. මම මේවා සඳහන් කරන්නේ ඒ පිළිබඳව කිසිවෙකුට පහර ගැසීමේ චේතනාවෙන් නොව ඒ ඓතිහාසික වැරදි වලින් පාඩම් ඉගෙනගෙන මේ ලැබී ඇති අවස්ථාව මගහරවා නොගෙන නිසි මග යාමට තීන්දුව ගැනීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කරන්නටයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ලෙසත් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසත් ජනතා වරමකින් පත්ව සිටි අවස්ථාව පොදු න්‍යාය පත්‍රයකට එකඟව මේ රට ඉදිරියට ගෙන යන්නට අපට ලැබිච්ච ස්වර්ණමය අවස්ථාවක්. සීමාව ඉක්ම වූ මමත්වය නිසාදෝ වෙනත් හේතුන් නිසාදෝ ඇතිකරගත් ගැටුම් හේතුවෙන් ඒ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගන්නට අපට බැරි වුණා. ඊළඟට 2009 යුද්ධයෙන් පස්සේ 2010 අවුරුද්දේදී පැවති ජනාධිපතිවරණයෙන් අතිවිශාල ජයග්‍රහණයක් ලැබූ මහින්ද රාජපක්ෂයන්ට බෙදී සිටි ජාතියක් එක්සත් කරගනිමින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ශක්තිමත් කරගනිමින් රට නව ගමන් මාර්ගයට ප්‍රවේශ කරන්නට තවත් ස්වර්ණමය අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවත් අපේ නායකයෝ මගහැරගත්තා. ඒ වගේම මට මතක් වෙනවා ඒ අවධියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂයන් යම් කරුණකට දුරකථනයෙන් මට කතා කළ අවස්ථාවකදී මා එතුමන්ගෙන් කළ ඉල්ලීම ඒ එමතුම ලැබුණු අවස්ථාව ප්‍රයෝජනෙට අරන් මම මෙහෙම ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමනි, ඔබට අනගිය අවස්ථාවක් ලැබී තිබෙනවා. මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය නැති කිරීමේ අරමුණට යන්නේ නැතුව පොදු න්‍යාය පත්‍රකින් රට ඉදිරියට ගෙන යාම ගැන කල්පනා කර බලන්න කියලා ඉල්ලීම මම එතුමන්ට ඉදිරිපත් කළා. එදා එතුමන් මට දුන්නු ප්‍රතිචාරය මට සිහිපත් වෙනවා. එදා එතුමා මට මෙහෙමයි කිව්වේ, මම ඔයගොල්ලන්ගේ නායකයව නම් විශ්වාස කරන්නේ නැහැ. ඔයගොල්ලෝ රුක්මන් වගේ කෙනෙක්ව නායකයා කරගන්න. එතකොට ඔය යෝජනාව ගැන මට හිතන්න පුළුවන්. ඒ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එතුමත් දෙන්නම විශ්වාසය ගොඩනගාගෙන තියෙනවා. එහෙත් ගැටලුව වන්නේ මේ පාලනය ගැන ලෝකයේ විශ්වාසයක් නැහැ. රටේ ජනතාවගේ විශ්වාසයක් නැහැ. ජනවරමකුත් නැහැ. ලෝකය දකින්නේ මේ පාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති පරණ පාලනයේ දිගුවක් ලෙසයි. දූෂිත සහ මානව අයිතීන් උල්ලංඝනය කරන පැරණි පාලනයේම දිගුවක් ලෙසයි. ලිබරල් ආර්ථික දැක්මක් ගැන කතා කරමින් ෆැසිස් මර්ධනකාරී පිළිවෙතක් අනුගමනය කරන විට එවැනි පාලනයකට ලෝකයේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙයිද? ජනතා අභිලාෂයන් තේරුම් නොගෙන ඒවාට ගරු නොකරමින් මර්ධනය තුළින් පමණක් පැවැත්ම රැය ගන්නට උත්සාහ කරන පාලනයක් ස්ථාවර පාලනයක් යයි ලෝකය විශ්වාස කරාවිද? රටත් ලෝකයත් විශ්වාස නොකරන අස්ථාවර පාලනයක් ඇති රටකට ආයෝජනයන් ගෙනෙන්නට ආයෝජකයෝ ක්‍රියා කරාවියයි විශ්වාස කරන්නට පුළුවන්ද? මේ තත්වය ගැන අපි කවුරුත් අවංකව තේරුම් ගන්නට වෙනවා. රටක් හැටියට මේ අලු ගසා දමා යළි නැගිටින්නට නම් ජනතා විශ්වාසය දිනා ගන්නා ජන වරමකින් යුතු පාලනයක් අපේ රටේ ඇති කරගත යුතු වෙනවා. ජනතා කැමැත්ත දිනා ගනිමින් රටේ ජනතාවගේ විශ්වාසයත් ලෝක ප්‍රජාවගේ විශ්වාසයත් දිනා ගන්නට පුළුවන් වේවි. එතකොට මේ තිත්ත ඇත්ත අපි කුමන පැත්තේ හිටියත් තේරුම් අවබෝධ කරගත යුතුව තියෙනවා. මේ ඇතිකර ඇති විනාශයෙන් රට ගොඩ ගන්නට නම් රට පළමුවේයි සිටින සියලු පුරවැසියන් යථාර්ථය තේරුම් ගනිමින් ජනතා අභිලාෂයන් අවබෝධ කර ගනිමින් වාකීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. කරු කතානායකතුමනි, විපක්ෂයක් ලෙස අපේද අරමුණ සාම්ප්‍රදායික විපක්ෂයක් නොවී ධනාත්මක ආකල්පයකින් රට පළමුව ලෙස සලකා කටයුතු කිරීමයි. සක්වල වැඩසටහන, හුස්මක් වැඩසටහන ඇතුළු වැඩසටහන් කීපයකින්ම අපේ සජව මන්ත්‍රී දායකත්වය, ඒ වගේම දේශීය සහ විදේශීය පක්ෂ සංවිධාන මෙන්ම හිතවතුන්ගේ දායකත්වය ලබා ගැනීමෙන් ඉතිහාසයේ කිසිදු විපක්ෂයක් කටයුතු නොකළ අයුරින් රට පළමුව සලකා අප කටයුතු කරමින් සිටීම මුළු රටම දන්නා කාරණයක්. බෙහෙත් ලබා ගැනීමට අගමැතිතුමන් උදව් ඉල්ලූ අවස්ථාවේදී ඒ විශාල දායකත්වයේ පවා කිසිදු පැකිලීමකින් තොරව විපක්ෂ නායකතුමන් ලබා දුන්නු ආකාරය මට සිහිපත් වෙනවා. අද පරම්පරාව සිතන විදිය වෙනස්. ගතානුගතික සිතුම් පැතුම් මෙන්ම සාම්ප්‍රදායික දේශපාලන ගති පැවතුම් අද යුගයේ වලංගු නැහැ. අද ලෝකයේ අන්ත වම වගේම අන්ත දකුණත් ප්‍රතික්ෂේප වී තිබෙනවා. අප චීනය තුළින් මෙන්ම වියට්නාමය තුළින් එය දකිනවා. මුළු නැගෙනහිර යුරෝපීය රටවල් තුළින්ද පසුගිය කාලය පුරා අප දුටුවේ ඒ යථාර්ථයයි. අද අන්ත ධනවාදී මගගිය අන්ත දක්ෂිණාංශික රටවල් අද සමාජ වෙළඳපොළ ආර්ථිකය ගැන කතා කරනවා. ස්කැන්ඩිනේවියන් රටවල් අපේ දකිනවා. ජර්මනී අපි ඒ දකිනවා. අපේ රටෙත් අන්ත වාමාංශික පක්ෂ දැන් සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව් සහ ධනපති බංග වේවා කියන සටන් පාඨවලට සමුදීලා තිබීම අපට දකින්නට තිබෙනවා. පෞද්ගලික අංශ සහභාගීත්වය, පෞද්ගලික විශ්වවිද්‍යාල, පුද්ගල ප්‍රාග්ධන ආයෝජන අවකාශය ආදියට විරුද්ධ නැති ස්ථාවරයකට එම පක්ෂත් අද පැමිණ සිටීම අප දකිනවා. ඒ වගේම නව ලිබරල් අන්තවල සිටින නායකයෝ දැන් සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රම ගැන කතා කරනවා. අද ලෝකය වෙනස් වෙලා, අපේ රටත් වෙනස් වෙලා, මේ වෙනස් වීම තේරුම් ගැනීම සහ ඒ අනුව හැඩ ගැසීම අවශ්‍යයි. නැත්නම් මේ පක්ෂ වගේම ඒ පුද්ගලයන්වත් ප්‍රතික්ෂේප වෙනවා, අවලංගු වෙනවා. අන්ත දක්ෂිණාංශික ඇමරිකාවේ ට්‍රම්ප් පරදවල බයිඩන් සැන්ඩර්ස් සන්ධානය ජයගෙන තිබෙනවා. එදා සමාජවාදී තහනම් වචනයක් ඇමරිකාවේ ධනපති සමාගම්වල මුදල් අනුග්‍රහයෙන් වසර ගණනාවක් ජය ලැබූ උදවිය ගෙදර යවලා අද ජනතාවාදී අලුත් පරපුරක් ඇමරිකානු කොංග්‍රසයට තේරීපත්ව තිබෙනවා. ලතින් ඇමරිකාවේ ට්‍රම්ප් ලෙස සලකපු අන්ත දක්ෂිණාංශික බොල්සරානෝ පරදවල ප්‍රගතිශීලී බලවේග ජය ලබා තිබෙනවා. මේ අන්ත දෙකට මැද්දෙන් ප්‍රගතිශීලී ආර්ථික ගමන් මාර්ග ගැන කතා කරපු පිලිප් ගුණවර්ධන මහත්මයව මේ මොහොතේ මට සිහිපත් වෙනවා. ඔහු ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී පියා, ඔහු ඩඩ්ලි සිරිනායකයන්ගේ රජයේ කර්මාන්ත ඇමතිවරයා වුණා. බලලා කළුවවත් සුදුවවත් කම් නැහැ, අවශ්‍ය ප්‍රතිඵලය ලබා දෙනවා නම් ඔහුගේ කියවන මට සිහිපත් වෙනවා. ඩෙංක්ෂියාවෝ පෙන්ත පෙර මේ කතාව පිලිප් ගුණවර්ධනයන් මේ පාර්ලිමේන්තුවේදී කිව්වා. ඔහුගේ නායකත්වයෙන් ඓතිහාසික කර්මාන්ත ප්‍රගතියක් 65 ඉඳන් 70 දක්වා යුගයේදී වාර්තා කරන්නට කර්මාන්ත ඇමති ලෙස එතුමන්ට පුළුවන් වුණා. එතුමන් ඩඩ්ලි සිරිනායකයන් ගැන කී දෑ මට මතක් වෙනවා. මගේ ජීවිතයේ වැඩි කාලයක් නාස්ති කළ බවක් මට හැඟෙනවා. මේ තීන්දුව මට කලින් ගන්න තිබුණා. ඩඩ්ලි කියන්නේ ශ්‍රේෂ්ඨ නායකයෙක්. පිලිප් ගුණවර්ධන මහතා ගැන කියද්දි මට මතක් වෙනවා මගේ තරුණ නියෝජනත්වයේ පිළිබඳ යෝජනාව. දැන් එය තිබෙන්නේ අගමැතිවරයාගේ මේසේ මත. ඔහුගේ නිර්දේශය ලද විගස එය සම්මත කරගන්නට පුළුවන්. 18ට වැඩි අයට ඡන්ද අයිතිය ලබා දීමටත් මැලිකම් දැක්වූ ප්‍රතිගාමී කොටස් එදා සිටියා. අපේ අගමැතිවරයා ප්‍රගතිශීලී නායකයෙක් ලෙස මම විශ්වාස කරනවා. තමන් ගැන තීන්දුව ගන්නා තැන්වල අපේ හනටත් අවස්ථාව දෙන්න, අපට ඒට හවුල් වෙන්නට අවස්ථාව දෙන්න කියන තරුණ ප්‍රජාවගේ ඉල්ලීමට හිස නමන්න කියලා මම ඉල්ලනවා. පාර්ලිමේන්තුවෙන් පවා සිහිපත් කිරීම අදාළ අමාත්‍යාංශය වෙත, අදාළ ඇමතිතුමා කරු අගමැතිතුමා වෙත එවල තියෙනවා. ඒ තවමත් පිළිතුරක් නැහැ. දැන් මාස ගණනක් ගත වෙලා තියෙනවා. කරුණාකරලා ඉක්මන් දිනයක් ලබා දෙන්න මේ තීන්දුව ගැනීමට. වචනවලට වඩා හැසිරීමයි වැදගත් වෙන්නේ. තරුණ අපේක්ෂා ඉටු කිරීම ගැන, තරුණයෝ ගැන අයවැය ලේඛනයේ ගොඩක් කතා කරලා තියෙනවා. ඒ කතාවන් අව්‍යාජ නම් මේ නියෝජනත්වයේ හරට ඇහුම්කන් දීමෙන් ඔබේ සද්භාවය පෙන්වන්නට ඔබට පුළුවන්. හිස් වචන කතා කිරීමෙන් හෝ සුරංගනා ලෝක මැවීමෙන් අද පරපුර වල්මත් කරන්නට සිටීම මුලාවක්. අපේ රට ප්‍රචණ්ඩ කැරලි දෙයකට මුහුණ දුන්නු රටක්. ඒවයින් පාඩම් උගත් අද පරපුර තමන්ගේ හඬ මෙදා අවදි කළේ සාමකාමීව, අවිහිංසාවාදීව. ගින්දරත් සමග සෙල්ලම් කරන්නට සිතන්න එපා. රටේ ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න කියා වගකීම්යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නට මම කැමතියි. හිස් කතා, වචන සහ හැසිරීම අතර ලොකු වෙනසක් පෙන්වන අපේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් අද ජනතාව හෙම්බත් වෙලා තියෙන්නේ. එම නිසයි කිසි දිනක වීදි නොබැස පිරිස් පාරට බැස්සේ, කිසි දිනක දේශපාලන කටයුතු වලට සම්බන්ධ නොවූ පිරිස් මහමගට බැස්සේ. මේ ජනතාවගේ හඬ මර්ධනය කරන්නට ත්‍රස්ත විරෝධී පනත, පොලිස් ආඥා පනත කිසිදු ලැජ්ජාවකින් තොරව අවභාවිතා කරමින් සිටිනවා. මේ විදියට මේ පාලනයට විරුද්ධව ජීවත් වෙන්න දඟලන මිනිස්සු, ඒ වෙනුවෙන් පෙනී සිටින උදවිය, මතු කරන ජනතා විරෝධය මර්ධනය කරන්නට උපාය මාර්ග දෙකක් මේ රජය පාවිච්චි කරමින් සිටින බව පේනවා. පළමු වෙන්න විවිධ අන්නපනත් අවභාවිතා කරමින් කරන මර්ධනය. මේ අවිරින් අවිහිංසාවාදී ලෙස මර්ධනයට එරෙහිව සාමකාමී විරෝධයට මහමගට බැස්ස කාන්තාවන් දෙදෙනා සම්බන්ධව නීති විරෝධී ලෙසින් ඔවුන්ගේ අයිතිය පැහැර ගනිමින් නින්දා සහගත ලෙසින් පොලිසිය මෙහෙවූ ආකාරය මුළු රටම දැක්කා. පසුගිය කාලය තුළ ත්‍රස්ත විරෝධී පනත යටතේ රැඳවියන් විශාල කාලයක් රඳවාගෙන ඉන් අනතුරුව චෝදනා නැතුව නිදහස් කරනවා. මේක පැහැදිලිවම දේශපාලන දඩයමක්. තරුණයන්ගේ ජීවිත ගැන කල්පනා කරන්න, ඔවුන්ගේ ජීවිතවල හොඳම කාලය ඔවුන් රඳවාගෙන ඉන්නවා චෝදනා රහිතව, නඩු නැතිව. එලෙස ඔවුන්ගේ ජීවිතය අඳුරේ දැයිමට විරුද්ධව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නට අවකාශයක් නැහැ. ජීවිතවල හොඳම කාලය අඳුරු කර තැබීමට විරුද්ධව නිදහස් වූ පසු කිසිදු ක්‍රියාමාර්ගයකට ඉඩක් නැහැ. මේ මොන අපරාධයක්ද? පැහැදිලිව මේවා දේශපාලන දඩයම්. මේ අයුරින් සිදුවන මානව අයිතීන් උල්ලංඝනයන්ට විරුද්ධව මානව හිමිකම් කොමිසම අපේ රටේ පාලනයට ඇඟිල්ල දික් කර තිබෙනවා. ශ්‍රමා ආයතනය ඇතුළු ලෝකයේ මානව හිමිකම් සංවිධාන මෙන්ම ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බහුතරය අපට චෝදනා කරනවා. මේ තත්ත්වය අපි දුටුවා ජිනීවාවල මෙවර පැවති මානව හිමිකම් සමුළුවේදී. මේ හැසිරීම අපව ලෝකයේ ඉදිරියේ හුදෙකලා කරන හැසිරීමක් බවට පත් කර තිබෙනවා. මානව හිමිකම් උල්ලංඝනයට අමතරව ආර්ථික ඝාතන ගැනත් කොමිසම සඳහන් කර තිබෙනවා. ඒවා ගැන සොයා බලන්නට හෝ ඒ දූෂිත ගනුදෙනු වලින් අහිමි වෙච්ච මුදල් කන්දරාව නැවත අපේ ජනතාවට ලබා ගන්නට හෝ අවශ්‍ය පියවර ගන්නට මේ පාලනයේ කිසිදු සූදානමක් නැහැ. ඒව ගැන සඳහන්වත් අයවැයේ නැහැ. දූෂණ සහ සොරකම් සොයා බැලීම ගැන කරන කතාවල් ඡන්දේ කාලෙදි කරන ප්‍රලාපයක් පමණි යන වියන් ගොඩගින් බව කියන උපුටා ගැනීම තුළින් ජනාධිපතිවරයා දුන් පණිවුඩය වුණේ ඒවා ගැන සොයා බැලීම තමන්ගේ ප්‍රමුඛතාවය නොවන බව නොවේද? අපේ රට මේ ඓතිහාසික වින්නැහියට ඇද දැමූ, මැදි ආදායම් ලබන රටක් ලෙස පැවති රටක්, බංකොලොත් රටක් බවට ඇද දැමූ මේ ක්‍රියාවලියන් ගැන සොයා බැලීමක් කරන්නට මේ පාලනය සූදානම් නැහැ. වගවීමක් නැහැ, වගකීමක් නැහැ. මොනතරම් දූෂිත ගනුදෙනු, සොරකම්, වංචාවන් ගැන පාර්ලිමේන්තුවේ කමිටු මගින්, මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබෙනවාද? ඒ සියල්ල යටපත් කර දමන රටක් බවට, දූෂිතයන් රකින රටක් බවට අපේ රට පත් වී තිබෙනවා. මෙය මොනතරම් නින්දාසාගර තත්වයක්ද? අප අදත් දකිමින් සිටින්නේ වැඩවසම් යුගවලදී වගේ ප්‍රශස්තිකීම්, වැඳ වැටීම් මිසක මේ විනාශයෙන් බැටකර ජනතාවට ජීවත් වෙන්නට, දඟලන ජනතාවට හවුහරණයක් වෙන්නට, සංවේදී වෙන්නට උවමනාවක් හෝ සූදානමක් නැති බවයි. මේ වින්නැහියට අපේ රට බඳුන් වෙන්නට මුල් වෙච්ච ආසන්න හේතුන් කීපයක දිහා බලන්න. පළමු වෙන්න මෙරටේ ඉහළම ධනකුවේරයන්ට ලබා දුන්නු බදුසාන කොපමණ බිලියන ප්‍රමාණයක ආදායමක් මේ නිසා අපේ රටට අහිමි වුණාද? දෙවැන්න කෘෂි ශේෂ්ත්‍රයේ ගත්තු තීරණය, ලෝකයේ කිසිදු රටක් නොගත්තු තීරණයකට අපි ගියා. පැය 24කින් ඒ ක්‍රියාත්මක කරන්නට, එයින් බී නිෂ්පාදනය අඩු වුණා, තේ නිෂ්පාදනය අඩු වුණා, අපේ අපනයන ආදායම අපට නැති වෙලා ගියා. මේ කෘෂි ශේෂ්ත්‍රයේ නිෂ්පාදනයන් සියල්ලම ඇද වැටුණා, අපනයන ආදායම් නැති වී ගියා. මේ ශේෂ්ත්‍රවලින් ජීවත් වූ වී ගොවියන්, තේ ගොවියන් ඇතුළු කෘෂි ශේෂ්ත්‍රයේ ජනතාව දහස් ගණනින් හිඟමනට ඇද වැටුණා. මේ තීරණය ගත්තේ මේ ශේෂ්ත්‍රිය ගැන විශාරදයන් විශ්වවිද්‍යාල ප්‍රජාව මෙන්ම ශේෂ්ත්‍රයේ නියලිච්ච උදවියගේ උපදෙස් කිසිවක් මායින් නොකරමින්. තුන්වැනි කාරණය, මුදල් කන්දරාවක් ට්‍රිලියන ගණනක් මුදල් අච්චු ගසන්ට පටන් ගත්තා. මුදල් අච්චු ගැසීම සහ උද්ධමනය අතර ඇති සම්බන්ධය ගැනවත් නොසිතා මේ අයුරින් කටයුතු කිරීම නිසා අපේ රුපියලට අත් වූ ඉරණම පණගාටුදායක තත්ත්වයක්. මේ සියල්ල කළේ පාර්ලිමේන්තුවට පවා නියම තත්ත්වය වසන් කරමින්. කිසි අර්බුදයක් නැහැ. සංවර්ධනයට මුදල් තිබෙනවා. ඒ අවධියේ පාර්ලිමේන්තුව දෙවනත් කරපු ආකාරය මට මතක් වෙනවා. සතරවෙනි කාරණේ, කොවිඩ් ඌදුරේදී වාකියුත්තන්ගේ හැසිරීම සහ ගත්තු තීන්දුව තීරණ දිහා බලන්න. විපක්ෂය දිගින් දිගටම මේ පිළිබඳව අනතුරු ඇඟවීම් කළා. එන්නත් කල්ඇතුව ගෙන්ව ගන්න කිව්වා. කල්ඇතුව ඇනවුම් කළ බෙහෙත් ආදිය ගැන කිව්වා. කළ යුතු බෙහෙත් ආදිය ගැන කිව්වා. ආරම්භයේදීම මුඛාවරණය ගෙන්ව ගැනීම ගැන පවා කිව්වා. එදා විපක්ෂ නායකතුමන්ට සිනහ වුණා. බොරුවට ජනතාවට බය කරන්න එපා කියලා කිව්වා. යුද්ධය ජයගත් අපට මේ මොන කජ්ජක්ද කියලා ඇහුවා. එතුමා පමණක් නෙවෙයි, දේශීය මෙන්ම විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික සම්භවයේ තියෙන වෛද්‍ය විශාරදයන් කී උපදෙස් පවා මායිම් කළේ නෑ. කල්ඇතුව දුන් උපදෙස් අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් නූතන විද්‍යාව නූතන දැනුම වෙනුවට පැණිය සහ මුට්ටිය පසුපස ගියා. විද්‍යාවන් පසුපස ගියා. ඒවායේ විපාකයන්ට අද වන්දි ගෙවන්නට අපේ ජනතාවටත් අපේ රටටත් සිද්ධ වෙලා තියෙනවා. මේ වැරදි උද්දච්ච තීන්දුව తీරන මෙන්ම නම පවතින්නට ඉදු කරපු සුදුවලි ව්‍යාපෘති වලට ගත් අධික පොලිස් අයිත ණය කන්දරාවක් සිදු කර දූෂිත ගනුදෙනුත් මේ රටට මේ වින්නැහිය උරුම කර දී තිබෙනවා. මෙවැනි තත්වයන් ඉදිරියේදී ඇති නොවෙන්නට නම් මේවා ගැන විධිමත් සොයා බැලීම් සිදු කළ යුතුව තිබෙනවා. ඒවායින් විපාක විඳින බැටකන ජනතාව මත තවදුරටත් ඒවායේ බර නොපැටවිය යුතුව තිබෙනවා. මේ විනාශයන්ගේ බරපතලකම් ගැන කියමින් ජනතාව මත තවදුරටත් බදුවර පටවන්න නමුත් ලබන බදු ආදායම් නිසි ලෙස පරිහරණය කිරීමේ රජයේ පරම වගකීම ගැන රජයේ සැලකිලිමත් වන බවක් නම් පේන්නට නෑ. ඒත් එසේ නොකර මැති ඇමති පදවි වැඩි කරගන්නට රජයේ කටයුතු කරන්නට යනවා නම් රජයට ඒ සාධාරණීකරණය කරන්නට පුළුවන්කමක් තියෙනවද? අද අපේ විශ්වවිද්‍යාලවල තත්ත්වය අපි දන්නවා. නිසි පහසුකම් ආදිය නොමැතිව පසුබැස ඇති එම විශ්වවිද්‍යාලවල උසස් තත්ත්වයකට පත්කළ යුතුව තිබෙනවා. එවැනි පසුබිමක මාධ්‍ය සිරස්තර ලබා ගන්නට අලුත් විශ්වවිද්‍යාල ඇතිකිරීම ගැන ප්‍රවෘත්ති පළ වෙනවා. මේ අලුත් විශ්වවිද්‍යාල ඇතිකිරීම ගැන අපේ විශ්වවිද්‍යාල ප්‍රජාව සමග අදහස් ලබාගෙන තිබෙනවාද? සාකච්ඡා කරලා තියෙනවාද? අපේ විශ්වවිද්‍යාලවල විශේෂයෙන් පේරාදෙණිය වගේ හොඳ කෘෂි පීඨයන් තිබෙනවා. ඒවායේ පහසුකම් දී ඒවා උසස් කළ හැකිව තිබියදී තම නව විශ්වවිද්‍යාල ඇතිකිරීම තුළින් ඒවායේ ඉදිකිරීම සඳහා දරන වැයබර ආදිය අපේ ජනතාව ජීවත් කරන්න ජීවත් වෙන්නට දඟලන අරගල කරන මොහොතක දරාගත හැක්කක් දෙයන්න ගැන මේ මොහොතේ බැලැරුම්ම සිටිය යුතුව තිබෙනවා. ලිබරල් වාදී ආර්ථික දැක්මක් පිළිබඳව අයවැයෙන් කතා කෙරුණද මේ පාලනයේ දේශපාලන හැසිරීම් ඊට හාත්පසින්ම වෙනස්. මුලදී අරගලයට තම සම්පූර්ණ සහාය සහ පක්ෂපාතිත්වය පළ කළද ජනාධිපති ධුරයට පත්වීමෙන් පස්සේ ඒ පිළිබඳ වූ හැසිරීම ඊට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ එකක් වීම අපි දැක්කා. ඒ හැසිරීම ආරක්ෂක හමුදාව ඉදිරියට දාමින් කඳුළු ගෑස් බැටන් ප්‍රහාර වෙඩි උණ්ඩ වලින් බලය සහ පැවැත්ම රැක ගන්නා වූ හැසිරීමක්. මේ දෙබිඩි රංගනය රටේ ජනතාව දකිනවා, ලෝකය දකිනවා. ලෝකයේ විශ්වාසය දිනා ගන්න බැරි පාලනයකට රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නට බැරි පාලනයකට ඒ සියලු දෙනා සමග ගැටුම් ඇති කර ගන්නා වූ පාලනයකට රට ස්ථාවර කරන්නට හැකියාවක් ඇද්ද යන්න කල්පනා කළ යුතු වෙනවා. ලෝකයේ විශ්වාසය නැති කරගත් රටේ ජනතාවගේ විශ්වාසය නැති කරගත් පැරණි පාලනයේ දිගුවක් යටතේ මෙරටේ මුදල් ආයෝජනය කිරීමට ආයෝජකයන් බියක් සැකක් නැතුව ඉදිරිපත් වේද යන කාරණිය ගැන අපි අපක්ෂපාතීව සිටිය යුතුව තිබෙනවා. අද පාර්ලිමේන්තුව දිහා බලන්න ආණ්ඩු පක්ෂය සීසී කඩ ගිහිල්ලා තුනෙන් එකක් පමණම ස්වාධීන මන්ත්‍රීවරු ලෙස විපක්ෂය ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. රටේ තත්ත්වයත් අපි හැමෝගෙම හෘද සාක්ෂිය හොඳින් දන්නවා. පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල තවමත් ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කතා කළ හැටි බලන්න ලොකු පාපෝච්චාරණයක් ඒ කතාවල තිබුණේ. අපට වැරදුනා, වැරදි තීන්දුව ගත්තා, අපි කියන දේ ඇහුවේ නැහැ, ඒ නිසයි මේ වින්නැහිය සිද්ධ වුණේ. මෙවැනි කතා කොපමණ ගණනක් අපට මේ පාර්ලිමේන්තුව තුළ පහුගිය දිනවල අහන්න සිද්ධ වුණාද? අර කතෝලික ජනතාව ඉරිදා පල්ලියට ගිහිල්ලා මේ කුල්පා මගේ අපරාධය කියලා පව් සමාකිරීමේ යෙදෙනවා වගේ තමයි මේ කතාවල්. කිසියෙකුට එක රැයකින්, එක දවසකින්, මාසකින් හෝ එක වසරකින් රට ගොඩගැන්ම සඳහා ප්‍රාතිහාර්ය පාන්නට පුළුවන් තත්ත්වයකට නොවේයි ඔබතුමන්ලා අද අපේ රටත් අපේ ජනතාවත් ඇද දමලා තියෙන්නේ. මේ වින්නැහියට අපේ රට ඇද දවපු උදවියම වෙස් මුහුණු බැඳගෙන වෙනත් අය ඉදිරියට දවමින් රට නැවත ගොඩනැගීම සඳහා අලුත් ප්‍රතිපත්ති ගැන කතා කිරීම ඇත්තෙන්ම මහා ප්‍රහේලිකාවක්. මොන අලුත් ප්‍රතිපත්ති ගැන කතා කරත් ජාත්‍යන්තරයට මොන අලුත් පින්තූර පෙන්වුවත් වැඩක් නැහැ. අද අපිව ලෝකයේ මන්දපෝෂණයට වැඩිම රටක් බවට පත් කරලා හරි හැටියට තුන්වෙල කණ්ඩබයි රටක් බවට පත්වෙච්ච රටක් කරලා. හෙට දවසකට බලාපොරොත්තු සුන්වී රට හැරයන්න බුද්ධිගලනය වැඩිම රටක් බවට පත් කරලා. අමාරු ලෙඩකට රෝගයකට බෙහෙතක් හේතක් හොයාගන්න බැරිව දඟලට රටක් බවට පත් කරලා. සියලු ජනතාවගේ කුසගීන නිවන්නටත් ආත්ම ගරුත්වය රැගෙන ජීවත් වෙන්නටත් ඒවගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂාවෙන් රටක ජීවත් වෙන්නටත් පුළුවන් වාතාවරණයක් අපි අපේ රටේ උදාකරගත යුතුව තිබෙනවා. ඒ සඳහා සුදුසු තීරණයක් ගැන්වට ජනතාවට ඉඩ ප්‍රස්ථාව සලසලා අපේ රටේ ස්ථාවර පාලනයක් ඇතිකර ගන්නට අවකාශය ලබා දීමේ වැදගත්කම අවධාරණය කළා. මම මගේ කතාව අවසන් කර ගන්නට කැමැති. බොහොම ස්තුතියි කතානායකතුමනි මගට කාලය ලබා දීම ගැන.
ගරු අජිත් රාජපක්ෂ මහත්මයා.
ගරු කතානායකතුමනි, ඔබතුමාට දන්නවා අපි සේරම එකතු වෙලා ඊයේ පෙරේදා අපි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා. ඒකේ තියෙනවා පැහැදිලිව අපේ කොමිෂන් සභා ස්වාධීන කිරීම පිළිබඳව. එතකොට මම මේ CD එක සභාගත කරනවා ගරු කතානායකතුමනි. පොලිස් කොමිසමේ සභාපතිතුමා චන්ද්‍රා ෆර්නෑන්ඩෝ සහ MP පෙරරගිනෙක් කෙනා ඊයේ බැසිල් රාජපක්ෂ පිළිගන්න ගුවන්තොටුපළට ගිහිලා තියෙනවා. එතකොට කොහෙද මේ ස්වාමිදීන කොමිසම්? වහාම ඔබතුමා මූලික වෙලා මේ හාදෝදෙන කලෙන් ඇදලා එළියට දාන්න කටයුතු කරන්න නැත්නම් අපි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරාට වැඩක් නැහැ. මේ වගේ කොමිෂන් දාගෙන කොහොමද රටක් ඉස්සරහට යන්නේ? මේ බැසිල්ට වැඳගෙන අර එදා ගුවන්තුරුපලෙන් එළියට යද්දි ගුවන්තුරුපලේ මිනිස්සු තමයි හොරාව අල්ලගත්තේ කපුටව. දැන් කපුටව පිළිගන්න කොමිෂමේ සභාපතිවරයා යනවා. මෙතනත් ඉන්නේ ලැජ්ජනතෝ කිය මිනිස්සු. එදා කරුණා කරලා මේ පොලිස් කොමිෂමේ චන්ද්‍රා ෆර්නෑන්ඩෝයි මේ MP පෙරරයි කණෙන් ඇදලා එළියට දාන්න කියලා මං ගරු කතානායකතුමනි ඔබතුමාට කියන බොහොම ගෞරවේ.
දැන් කොමිෂන් සභාව අලුත් ඉපත් කිරීම සිද්ධ වෙනවා හිතානි.
ගරු කතානායකතුමනි, සභානායකතුමාගෙන් අපි පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. බැසිල් රාජපක්ෂ කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ අඩුම වශයෙන් ප්‍රාදේශ සභාවකවත් മന്ത്രി කෙනෙක් නෙමෙයි. එතකොට කටුනායක ගුවන්තොටුපළේ VIP පර්යන්තයේ ඔහුට ලබා දුන්නේ කොහොමද? පොලිස් ට්‍රැෆික් බයිට් ලබා දුන්නේ කොහොමද? මොකද්ද පදනම? ඒක පැහැදිලි කරන්න කියලා මම සභානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
ඔව් කැටගොඩ මන්තුමා.
ගුවන්තොටුපළේ ඇමතුමත් ඉන්නවද?
ගරු කතානායකතුමනි, බැසිල් රාජපක්ෂ මහත්මයා ඊ ආපු දවසේ මේගොල්ලෝ විහාර වැටලා ඉන්නේ. බලමුකුත් නෙමෙයි.
හරි.
විහාර වැටලා දඟලනවා.
හරි හරි. බොහොම ස්තුතියි. ඔබතුමා කතා කරන්නේ. ගරු කතානායකතුමනි, ඊටමත් අභියෝගාත්මක අයවැයක් ඉදිරිපත් කරන මොහොතේ ඒ සඳහා කරුණු කීපයක් සඳහන් කරන්න අවස්ථාව ලැබීම ගැන ඔබතුමාට විශේෂයෙන් මේ අවස්ථාව මගේ ගෞරවය පුද කරනවා. විශේෂයෙන්ම අපි හැමෝම දන්නෝ අපේ රට අද ඉතාමත් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීපු වෙලාවේ අයවැය ලේඛනයක් සකස් කරනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒ වගේම රටේ ඉදිරි වසර කීපය ඉතාමත් ආර්ථික වර්ධනයක් සහිත රටේ පොදුමහ ජනතාවට වඩා ගැළපෙන ක්‍රියාවලියක් මේ අයවැය තුලින් අපි බලාපොරොත්තු වෙනවා. එවැනි අභියෝගයක් බාරගෙන එම අයවැය ලේඛනයේ සකස් කිරීම වර්තමානයේ ඒ සියලු දෙනාගේම අපේ රජයේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ මේ හැමෝගෙම ඉතාමත් ලොකු අභියෝගයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි හැම දෙනාගේම වගකීමක් වෙනවා මේ වෙලාවේ මේ අභියෝගාත්මක අවස්ථාවේ පක්ෂ පාට ભેදවලින් තොරව රටේ පොදුමහ ජනතාව ගැන හිතලා ඒ වගේම රටේ ආර්ථිකය ගැන හිතලා මේ රටේ සංවර්ධනය ඉලක්ක කරගත්තු වැඩපිළිවෙලකට දායකත්වය දෙන්න අපි හැමෝගෙම වගකීමක් වෙනවා. ඒ නිසා මා විශ්වාස කරනවා අද මේ අපි සාකච්ඡා කරන අයවැය අපේ රටේ මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉතාමත් අභියෝගාත්මකම අයවැය බවට පත් වෙනවා කියලා මා විශ්වාස කරනවා. අපි දැකලා තියෙනවා මීට කලිනුත් අපේ රටේ විවිධ අවස්ථාවන් වලදී මේ අයවැය ලේඛන ඉදිරිපත් වෙලා තියෙනවා. මුලින්ම ඔබතුමාට මතක ඇති 1971 ඇතිවෙච්ච මහා කැරැල්ල වෙලාවේ ඒ කැරැල්ලත් එක්ක රටේ ආර්ථිකය සංවර්ධනය ඒ වගේ මහජනතාවගේ ජන ජීවිතය කඩාවැතිච්ච වෙලාවේ 1972 ආචාර්ය එන්.එම්. පෙරරමැතිතුමා ඒ අභියෝගාත්මක අයවැය ඉදිරිපත් කළා. ඉදිරිපත් කළා රට නැවත යථාර්ථයට ගේන එතුමා එදා උත්සාහයක් ගත්තා. ඒ වගේම 1983 ජූලි කලබල ඇති වෙච්ච වෙලාවේ 84 අයවැය රොණිදමල් මැතිතුමා ඉදිරිපත් කරන්නේ ඒ වගේම අභියෝග රාශියක් මැද රට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය වැඩපිළිවෙල ඒ තුළ නිර්මාණය කරගෙන. ඒ වගේම 1988-89 කාලේ ඇතිවෙච්ච මහා භීෂණය අපි හැමෝම දැක්කා. ඒ වෙලාවේ සාමාන්‍ය ජන ජීවිතය ඉතාමත් පහළ මට්ටමට බිඳ වැටිලා මේ රටේ තරුණයෙකුට පාරට බහින්න බැරි හැම තැනම ටයර් සෑවල් වල මිනි දැවෙන එහෙම සමාජ සංස්කෘතියක් අපි දැක්කේ වෙලාව. එහෙම තිබිච්ච වෙලාවත් රට අරාජිකත්වයට වැටෙන වෙලාවෙත් ඒ වෙලාවේ එවකට මුදල් අමාත්‍ය ඩී.බී. විජේතුංග මැතිතුමා ඒ අභියෝගාත්මකව අයවැය ඉදිරිපත් කළා. 1988-89 ඇතිවෙච්ච ආර්ථික බිඳවැටීම ශක්තිමත් කරගෙන ඉස්සරහට යන අයවැය ලේඛනයක් ඉදිරිපත් කළා. 2004 වසරේදී අපි කවදාවත් අහලා නැති එවැගේම අපේ නිකන් හීනෙකින්වත් හිතපු නැති මා සුනාමි ඛේදවාචකයක් ආවා. ඒ ආපු වෙලාවේ රජයක් හැටියට ඒ රජය මේ තත්ත්වයට මූණ දෙන්නේ කෙසේද කියලාවත් හිතාගන්න බැරි මොහොතක ඒ සුනාමි ඛේදවාචකයත් එක්ක රටේ ආර්ථිකයට විශාල පරිහානියක් සිද්ධ වෙලා ඒ වෙලාවේ කරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට 2005 අයවැය ලේඛනයක් ඉදිරිපත් කරා. ඒ සුනාමි බිඳ ඛේදවාචකයෙන් බිඳ වැටිච්ච රට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය වැඩපිළිවෙල නිර්මාණය කරගෙන ඊට පස්සේ 2007 වසරේදී අපි දැක්කා අපේ රටේ තිබිච්ච ඉතාමත් දරුණු ත්‍රස්තවාදය අවුරුදු 30ක් තිස්සේ මේ රටේ ආර්ථිකයට සමාජයට මේ හැම දෙයටම අභියෝග කරමින් රටේ ආර්ථිකය හැමදාම බිඳවට්ටමින් අපේ රට ලෝකයේ අනිත් රටවල් එක්ක ඉස්සරහට යන්න තිබිච්ච අවස්ථාවන් සියල්ල අහිමි කරගෙන 30 අවුරුද්දක් තිස්සේ මේ රටේ මහා දැවැන්ත යුද්ධයක් ආවා. ඒ යුද්ධයේ අවසානය දකින්න ඔන්න මෙන්න තියෙන කාල පරිච්ඡේද 2007 වසරේ ඒ ආරම්භ වුණාම අපිට මතකයි ඒ වෙලාවෙත් අපේ රටේ තිබිච්ච ඩොලර් සංචිත කඩම් වැටිලා ඩොලරේ අන්තිමට පල්ලෙහාට වැටිලා රට ඉස්සරහට ගෙනියන්න විශාල අභියෝගයක් තිබුණා. ඒ වෙලාවෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ අයවැය ලේඛන ඉදිරිපත් කරේ යුද්ධය කරගෙන යන්නත් යුද්ධයෙන් පස්සේ මේ රටේ සංවර්ධන ක්‍රියාවලිය රටේ පොදු මහ ජනතාවට ගැළපෙන විදිහට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය වැඩපිළිවෙලේ තුර නිර්මාණය කරගෙන ඒ අයවැයත් එදා මහා අභියෝගයක් බවට පත් වුණා. ඊට පස්සේ ගරු කථානායකතුමනි වර්තමානයේ 2020 අපි නැවත වතාවක් අපි ඉතාමත් අවාසනාවන්ත විදියට මේ රට විතරක් නෙවෙයි මේ රට ලෝකවාසී සියලුම ජනතාව මුණ දෙනෝ අපි කවදාවත් අහලා නැති මහා වසංගත තත්ත්වයකට. ඒ කොරෝනා වසංගතයත් එක්ක ලෝකේ මාර්ථිකයේ බිඳ වැටිලා රටවල් වලට තමන්ගේ පරිපාලනය ඉස්සරහට ගෙනියන්න බැරුව සාමාන්‍ය පාලන ඒකක සියල්ලම බිඳ වැටිලා ලෝකේ කඩා වැටෙද්දී ඒ අභියෝගයට මුණ දෙන්න අපේ රටටත් සිද්ධ වුණා. ඒ නිසා ඒ කොරෝනා වසංගතයත් එක්ක අපේ රට නැවතත් ආර්ථික වශයෙන් බිඳ වැටීගෙන එද්දී ඒ වෙලාවේ 2020 වසරේදී මේ අයවැය ලේඛනය ඉදිරිපත් කළා. ඒ අභියෝගයට මුණ දෙල දැන් වර්තමානයේ අද ඒ අභියෝගයේ අවසානයේ තත්ත්වයට අවිල්ල තිනෝ ඒ බිඳ වැටිච්ච ආර්ථිකය අපේ කවදාවත් නැති විදිහ ඍණ මට්ටමේ ඉඳාමත් ඉහළට ගිහිපු අයවැයක් බවට පත් වෙලා තියෙනවා. එහෙම අභියෝගයක් මැද තමයි අද අපි මේ සාකච්ඡා කරන අයවැය ලේඛනය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරන්න ඕන අපේ හැම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම මහජන නියෝජිතයෙක්ගේම වගකීමක් වෙන්න ඕන පක්ෂ දේශපාලනයට එහා ගිහිපු තමන්ගේ බලය තම මූලික කරගත්තු සිතුවිලි වලින් නැතුව රට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය ඒ වැඩපිළිවෙලට සහයෝගය දෙන්න. මා විශ්වාස කරනවා අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඒ 225 දෙනාට අද ඒ තත්ත්වයේ අභියෝගය ලැබිලා තියෙනවා. ඒ නිසා අපි හැමෝගෙම වගකීමක් බවට පත් වෙන්න ඕනේ මේ වෙලාවේ. අපි මේ වෙලාවේ රජයක් හැටියට රටට ඒ වගේම මහජන නියෝජිතයන් හැටියට මේ රටේ පොදු මහ ජනතාවට වග කියන විදිහේ වැඩපිළිවෙලකට වර්තමාන අයවැය ලේඛන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ අභියෝගයේ හමුවේ අපි එකිනෙකාගේ වගකීම් අපි හරියට ඉෂ්ට කරගත්තොත් මා විශ්වාස කරනවා අපි මේ අභියෝගයටත් මොන දීලා ඉතිහාසයේ වගේම අපටත් ගමන් කරන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඒ වගේම අපි දැක්කා දැන් අද අපි මේ අයවැය ලේඛනය කතා කරනවා ගරු කථානායකතුමනි. නමුත් පහුගිය කාලේ අරගලයත් ඇති වෙච්ච සමහර සිද්ධීන් දිහා බැලුවම අපේ තිබිච්ච සාමාන්‍ය පරිපාලන මේ සියල්ල බිඳ වැටිලා ජනාධිපතිවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න අවස්ථාවක් නැතුව ඒ වගේම රටේ සිවිල් සාමාන්‍ය මහජනතාවට තමන්ගේ කාර්යභාරයන් නිදහසේ කරගන්න බැරි වටපිටාවක් රටේ නිර්මාණය වෙලා තිබුණා. ඒ වෙලාවේ අපේ පාර්ලිමේන්තුවටත් මේ රටේ පොදු මහ ජනතාවගේ උත්තරීතරම තැන වෙච්ච මේ පාර්ලිමේන්තුවටත් විශාල අභියෝගයක්. මේ පාර්ලිමේන්තුවේ බලය අල්ල ගන්න, මේ පාර්ලිමේන්තුව බිමට තමතලා කරන්න, මේකට බෝම්බ ගහන්න, කුඩු කරන්න දඟලපු සමාජ ක්‍රියාකාරීන් යම් කණ්ඩායමක් මේ රටේ හිටියා. ඒ නිසා අපි දැක්කා, ඇස් දෙකෙන්ම දකින්න ලැබුණා මේ පාර්ලිමේන්තුවට ඒ අභියෝගය එල්ල වෙච්ච මොහොතක් පහුගිය දවස්වල. එනිසා ඒ වෙලාවේ මේ අභියෝග බාරගත්තු වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු රජය ඒ වෙලාවේ මේ පාර්ලිමේන්තුව බේරගන්න කටයුතු කළා. අද අපිට අයවැලේකනේ ගැන අදහස් දක්වන්න පාර්ලිමේන්තුවක් මෙතන නැවත ආරක්ෂා කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. එදා ඒ අභියෝගයට අපි මුහුණ දුන්නේ නැත්තම් අපිට අද අයවැලේකනේට මෙහෙම අදහස් ප්‍රකාශ කරන්න තැනක් නැති වෙන්න තිබ්බා. එනිසා අපිට එකිනෙකාට රැස් වෙලා සාකච්ඡා කළා, රටේ පොදු මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න තැනක් අපිට නැති වෙන්න තිබ්බා. ඒ නිසා අද ඒ අසම්මත විදියට සමාජයේ ක්‍රියාත්මක වෙච්ච සමහර ක්‍රියාකාරීන්ව මර්ධනය කළා, නැවත පාර්ලිමේන්තුව ආරක්ෂා කරගෙන කටයුතු කරන්නත් අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, අපි හැමෝටම ඒ වෙලාවේ මේ පාර්ලිමේන්තුව රැකගන්න සහයෝගය දීපු හැම දෙනාටම ගෞරව කිරීම, ස්තුති කිරීම අපි හැමගේම වගකීමක් වට පත් වෙන්න ඕන. මා විශ්වාස කරනවා අද ඒ අභියෝගයට මුහුණ දීලා මේ ගත වෙච්ච දවස් කීපය ඇතුළත නැවත රටේ ප්‍රජාතන්ත්‍රවාදය වගේම රටේ ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කරන්න අද අපිට වේදිකාවක් නැවත ඉතුරු වෙලා තියෙනවා මේක සාකච්ඡා කරන්න. ඒ නිසා අපි හැමෝම මෙවැනි අවස්ථාවාදී වැඩපිළිවෙල් වලට සහයෝගය දෙන සමහර ක්‍රියාකාරීන්ට අපි කියනවා මේ වගේ දේවල් වලට කවදාවත් එළඹෙන්න එපා. පොදු මහ ජනතාවගේ ඒ ජනවරම පහුගිය කාලේ අපිට දීලා තියෙනවා. ඒ නිසා ඒ ජනවරම රකිමින් මේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම අපි හැමෝගෙම වගකීමක් බවට පත් වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් අපි මේ ගමන යන්න අවශ්‍ය වැඩපිළිවෙල නිර්මාණය කරගෙන ඒකට යුතු ඉස්සරහට කරගෙන යනවා. අපි එකිනෙකාට පැවරිච්ච වගකීම් අපි හරියට ඉෂ්ට කරොත් ඒ සියලු දේවල් ඉෂ්ට කරගන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන වෙලාවේ අපි දැක්ක තවත් සමාජයේ ගොඩක් තැන්වලින් එනවා මේ පාර්ලිමේන්තුව මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ වැඩක් නැහැ, පාර්ලිමේන්තුව හන්දලා අවුරුදු ගාණක් ගියා, නායකයෝ රටපාලනය කළා අවුරුදු 75ක් ගත වුණා, කිසි දෙයක් කරලා නැති ගානට අද අපේ සමාජයේ මතයක් හදලා තියෙනවා. හැබැයි අපි හැමෝම දන්නෝ අපි මේ පාර්ලිමේන්තුව තුළ වර්තමානයේ අපි වගේම ඉතිහාසයේ ඉඳපු මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඒ නායකයෝ ගත්ත වැඩපිළිවෙල නිසා තමයි අපේ රට අද මේ තරම් දුරට ඉස්සරහට එන්න අපට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. අඩුපාඩු වෙච්ච දේවල් අනන්ත අප්‍රමාණ තියෙන්නේ නැති. නමුත් අපි දන්නවා රටක් හැටියට තීන්දුව తీරනඳගෙන අද රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව තුළ පහුගිය වසර ගණනාවක තුළ ගත්ත ඒ තීන්දුව තුළයි මා විශ්වාස කරනවා. දැන් අද සෞඛ්‍ය අධ්‍යාපනය මේ හැම දෙයක්ම ඒවාට අවශ්‍ය වැඩපිළිවෙල අපි මේ සභාවේ කතා කරනවා, තීන්දුව ගන්නවා, ඒවා මේ රටට ගැළපෙන විදිහට ක්‍රියාත්මක කරන්න අපි පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම වැඩපිළිවෙලක් බවට පත් කරගෙන අපි ඉස්සරහට ගෙනියනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තුළ මේ කරන හැම දෙයක්ම රටේ මහජනතාව වෙනුවෙන් ගන්න. ඒ නිසා අපි පාර්ලිමේන්තුවට ගරහලා මේ තියෙන ක්‍රමයට ගරහලා වැඩ කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. මෙහි අඩුපාඩු තියෙනම් ඒක සාකච්ඡා කළා ඒ නිවැරදි කර ගැනීම තමයි අද අපිට කරන්න සිද්ධ වෙච්ච එකම දේ. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුව මේ වගේ තැනක් නොවුනනම්, මෙතන තීන්දුව ගන්න බැරි තැනක් නොවුනනම්, සමහරලාට 30 අවුරුද්දක් තිබිච්ච යුද්ධය අවසන් කරන්න අපිට තීන්දුව తీරන අරගෙන කටයුතු කරන්න පුළුවන් කමක් නොතිවෙන්න තිබුණා. එහෙම මේ තියෙන ක්‍රමය තුල තමයි ඒ තීන්දුව අරගෙන අපි මේ කටයුතු කළා තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ වගේම වර්තමානයේ මා විශ්වාස කරනවා මේ රටේ ජනතාවට ගෞරව කරන්න පුළුවන් තැනක් බවට පත් කරගන්නවා. හැබැයි අපි දැකලා තියෙනවා වර්තමානයේ අපි මේ කෙනෙක්ට චෝදනා කරගෙන සමාජලාට ගන්න තියෙන තීන්දුව නෙවෙයි, වෙනත් තීන්දුව අරගෙන සමාජලාට විවේචනය කරන්න ඕන දේ නෙවෙයි, ඒක අවස්ථාවාදී විදියට විවේචනය කළා මේ තියෙන ගෞරවයේ කෙලසන්න වර්තමානයේ අද පත් වෙලා තියෙන්නේ ගරු කතානායකතුමනි මෙන්න මේ නිසයි කියලා මා විශ්වාස කරනවා. ඒ නිසා අපි දැක්කා ඒ වගේ පුංචි සිද්ධි පවා. දැන් සමහර වෙලාවට අපි දැක්කා පෞගී කාලේ පාර්ලිමේන්තුවේ කෑම ගැන ලොකුවට සමාජ කතා වෙනවා. අන්තිමට පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවේ අපි 225 දෙනා වගේම මේ පාර්ලිමේන්තුවේ මේ රටේ මේ ගන්න තීන්දුව ක්‍රියාත්මක කරන්න මහලේකම්තුමා ඇතුළු මේ අන්තිම පහල සුළු සේවකයා දක්වා මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන හැම කෙනෙක්ම විශාල වගකීමක් කැපවීමක් කරනවා. ඉතින් ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ අන්තිමට මේ කරන වියදම් සියල්ලම සමාලයට බෙදන්නේ 225. අපි කන කෑම එකද සමාල වියදම් මේ සියලු දේවල් මේ ගෙවන ලයිට් බිල් මේ සියලු දේවල් 225 දෙනාට හදපු සමාජ මානසිකත්වයක් මේ රටේ ඇති කළා. මේ පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය කෙලසෙන මට්ටමටද ඇවිල්ලා තිනවා. අපි දැකලා තියෙන මේ පාර්ලිමේන්තුවේ ඉන්න නිලධාරි පුදුම විදියට මහන්සි වෙන්නේ. අපි රජයන් හැටියට තීන්දුව ගන්නවා. තීන්දුව අරගෙන කමිටු ස්ථාවර මේ සියලු දේවල් අපි ගන්නවා. සමහරවිට අපි නියෝග කරාට මේ සියල්ල ක්‍රියාත්මක කිරීමේදී මේ නිලධාරින්ට විශාල වගකීමක් තියෙනවා. ඒ නිසා දැන් අපි වර්තමානයේ දැකලා තියෙන අලුතෙන් ඇති කරපු කමිටු ක්‍රමය තුල පාර්ලිමේන්තුවේ ඉන්න සේවකයෝ සියලු දෙනාටම අද අර කාමරයෙන් මේ කාමරයට අර කාමරයෙන් මේ කාමරේ විශාල සාකච්ඡා කොයි වෙලාවෙත් හරියට මහන්සි වෙනවා. කවදාවත් නැති විදිහට මේ පාර්ලිමේන්තුව තුළ ඒ කාර්යභාරය සිද්ධ වෙනවා. හැබැයි අපි දැකලා නැහැ කොතනකදීවත් ඒ සියලු දෙනා අගේ කරන විදිය. ගහනකොට ගහන්නේ ෆ්ලැට් එන්න පාර්ලිමේන්තුවටම. අපි දැකලා නැහැ කවදාවත් ඒ අයට සාධාරණයක් ඉස්ත වෙනවා. සමහරලාට දැන් අපි 225 දෙනා ඇති වෙන්න මඩ කනවා. නමුත් මම දැකලා තියෙන මේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර නිලධාරි අපිත් එක්ක කතා කරනවා. සමහරලාට ඒ නිලධාරින්ගේ දරුවෝ මේ රටේ පාසල් වලට යන. ඒ පාසල් වල ගියම් තමන්ගේ තාත්තා තමන්ගේ අම්මා මේ පාර්ලිමේන්තුවේ වැඩ කරනකොටම ඒ දරුවන්ටත් තියෙන සැලකිල්ල බිඳුවයි. ඒ අයට තමන්ගේ දරුවන්ට තමන්ගේ යාළුවෙකුට කියන්න පුළුවන් කමක් නැහැ තමන්ගේ දෙමව්පියෝ වැඩ කරන්නේ පාර්ලිමේන්තුවේ කියලා. ඒ මට්ටමට මේ පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය අද බිඳවට්ටලා තියෙනවා. ඒ නිසා අපි හැමෝගෙම වගකීමක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලසෙනවා කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගෞරවය කෙලසීමක්. ඒ නිසා අපි හැමදෙනාම මේ ගෞරවය රකින්න කටයුතු කරනවා. ඒ නිසා පොදුවේ හැමෝටම හොරු හොරු කියලා චෝදනා කරනවට වඩා එහෙම යම් සිද්ධියක් කොහේ හෝ සිද්ධ වෙලා තියෙනම් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඒකට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීම ඒ අයගේ වගකීම. ඒ නිසා අපි දැන් මේ පාර්ලිමේන්තුවට අපි මේ පාරාවේ කරු කතානායකතුමනි අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ මේ දිස්ත්‍රික්කයේ අපේ ජනතාවත් එක්ක කටයුතු කළා. ජනතාව අපි ඡන්දෙ ඉල්ලපු විවිධ අවස්ථාවන් වලදී අපිට ඒ සහයෝගය දීලා තියෙනවා. ඒ නිසා අපිටත් පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව ලැබුණා. හැබැයි ඒ ආපු ගමනම අපිත් හොරු ගානට දාලා අපිත් අර මහා කැත නින්දිත මිනිස් කොට්ටාසයක් බවට පත් කරලා තියෙනවා. අපිට ඒ තුළ මහා අසම්මත වේදනාවක් දැනෙනව හදවතට. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ අවස්ථාවේ කාට හරි චෝදනාවක් තියෙනම් පොදුවේ කියන්නේ නැතුව ඒ චෝදනාව ඍජුවෙන් ලකලා අහවලා හොරා අහවලා මංකොල්ලකාරය අහවලා දූෂිතයෙක් කියලා පෙන්වන්න පොදුවේ අපි හැමෝට මේ ඒ කෝණයෙන් බලන්න එපා. ඒක මහා අසාධාරණයක්. ඒක අපිට ඡන්දේ දීපු මිනිස්සුන්ට කරන අසාධාරණයක්. අද මේ කතා කරන මම තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. හැබැයි මම තනි පුද්ගලයෙක් හැටියට නෙමෙයි මේ පාර්ලිමේන්තුවට එන්නේ. මටත් ඡන්දේ දීපු අපිට ඡන්දේ දීපු දහස් ගණන් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින කෙනෙක් බවට පත් වෙලායි අපි මේ පාර්ලිමේන්තුවට එන්නේ. ඒ නිසා අපිට ඡන්දේ දීපු මිනිස්සුන්ට ගරහන්න එපයි කියලා අපි ඉල්ලන්නේ. මොකද අපිට ගහනවා කියන්නේ මේ තනි පුද්ගලයෙකුට හෝ ඉලක්ක කළා මට ගහනවා නම් මට ඡන්දේ දීපු මිනිස්සුන්ටත් ගහනවා. ඒ නිසා අපි මෙච්චරකල් මේ පාර්ලිමේන්තුවට එන්න කලින් කිසිම වංචා දූෂණ කළා නෙමෙයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතිහාසය හරියට අපි ඒව කරලා තියෙනම් ඕන දඬුවමක් විඳින්න ඕන අභියෝගයක් බාර ගන්න අපි සූදානම්. ඒ නිසා අපි හැමෝම මේ වෙලාවේ පොදුවේ දේශපාලන වශයෙන් මඩ ගහන්න චරිත ඝාතනය කරන්න උත්සාහ කරනවට වඩා කරන චෝදනාව ඍජුවෙන්ල කළා ඒකට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම වඩා හොඳයි කියලා මා විශ්වාස කරනවා. එහෙම නැති වුණොත් Taman හිතනවා නම් අහවලාට අහවල් දේශපාලන පක්ෂයට ගරහලා මගේ ගොඩ වේ තුලින් වැඩි වෙනවා කියලා සිතුවිල්ලක් ඉන්නවනම් ඒ සිතුවිල්ල වහා මස් කරගන්න. සමාජයේ එහෙම තත්ත්වයක් නැහැ. අද ආණ්ඩු පක්ෂද විපක්ෂද එහෙම නැත්නම් වෙන තැනකද කියලා විශේෂ සැලකිල්ලක් නැහැ. පුංචි පුංචි පරතරයන් නැති. හැබැයි ඒ සමස්තයට ගැළපෙන එකක් නෙවෙයි. ඒ නිසා අපි දෙගොල්ලෝ අපි මේ 225 දෙනා එකිනෙකාට චෝදනා රහිතව චෝදනා කිරීම බොහෝ වෙලාවට ගත්ත උත්සාහයන් නිසාම මේ පාර්ලිමේන්තුවේ තියෙන ගෞරවයයි කෙලිසිලා තියෙන. ඒ නිසා අපි හැමෝටම අද පේනව එක. පාරට ගියාම කොතෙන්ට ගියත් පාර්ලිමේන්තුව තුළ අදහදපු සමාජ වටපිටාව තුළ ඇතිවෙච්ච ගෞරවය ඉතාමත් පහළ බිඳුව මට්ටමට වැටිලා තියෙන ගරු කථානායකතුමනි. ඒ නිසා අපේ වගකීම අපි හරියට ඉස්ස කරමු. අපි 225 දෙනා එවලා තියෙන මහජන ඡන්දෙන් ඒක 26 දෙනයි ජාතික රාජ්‍යයෙන් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. අනිත් හැමෝම දාස් ගණන් ලක්ෂ ගණන් ඡන්ද අරගෙන මහජන නියෝජිතව හැටියට මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ වගකීම ඉෂ්ට කරමු. ඒ අපේ වගකීම අපි හරියට ඉෂ්ට කරොත් පමණමයි අපේ ඡන්ද දීපු ඡන්දදායකයාට වගේම මේ රටේ පොදු මහජනතාවගේ වගකීම් ඉෂ්ට කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපි මේ වෙලාවේ මේ අයවැය ලේඛනයට ගොඩක් වෙලාවට ගරහගෙන මේ එක එක කාරණා මුල් කරගත්තු ඒවට චෝදනා කරන. හැබැයි මා පෞද්ගලිකව විශ්වාස කරන ගරු කථානායකතුමනි, අද අපේ පාර්ලිමේන්තුවේ මේ ඉදිරිපත් කරපු අයවැය ලේඛනය අපි හැමෝටම සාකච්ඡා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපිට කාලය ලැබිලා තියෙන වෙනුවෙන් සාකච්ඡා කරන්න. අපි හැමෝම දන්නවා අද රට ඉතාමත් අභියෝගාත්මක, ඒ වගේම රටක් හැටියට අපිට ඉස්සරහට යන්න විශාල අභියෝග රාශියක් මැදයි අපි මේ ගමන යන්න සූදානම් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි 225 දෙනා එකතු වෙච්ච බලවේගයක් බවට පත් වෙන්න ඕනේ මේ පාර්ලිමේන්තුව. ඒ හදන අයවැය ලේඛනේ මේ රටේ පොදු මහජනතාව පිළිගන්න ලියවිල්ලක් බවට පත් වෙන්න ඕනේ. ඒ ලියවිල්ලේ තියෙන වැඩපිළිවෙල මේ රටේ ජනතාවට සැබෑ ලෙසම වගකීම් මිස්ත වෙන අයවැය ලේඛනයක් බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා මා ඉල්ලන්නේ පක්ෂ විපක්ෂ හැමෝගෙම මේ ඉන්න 225 දෙනාගේ පක්ෂ නායකයන්ගෙන්, ඒ දේශපාලන නායකයන්ගෙන් මේ ඉදිරිපත් කරපු අයවැය ලේඛනයට වඩා මීටත් එහාට ගිහපු ඉතාමත් හොඳ ලියවිල්ලක් තියෙනම් ඒ ලියවිල්ල මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි කැමති කොන්දේසි විරහිතව සහයෝගය දෙන්න ඕනම දෙයකට. මොකද අපි ගන්න හැම තීන්දුවක්ම රටේ ජනතාවට වග කියන්න ඕන. ඒ නිසා ඒ වගකීම වඩාත් විශිෂ්ට ලෙස ඒක ඉෂ්ට වෙනවනම් ඒකට අපි කවදාවත් අත උස්සන්න සූදානමින් ඉන්නේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා අපිට මේ ආණ්ඩු පක්ෂය කියලා නෙමෙයි විපක්ෂයේ කියලා තමුන්නාන්සේලාගෙත් පුළුවන් මීට වඩා සාධනීය, මීට වඩා පොදු මහජනතාවට වග කියන්න පුළුවන් ලියවිල්ලක් තියෙනම් අපි මේ 225 දෙනාට කතා කරලා සාකච්ඡා කරලා ඒකට අවශ්‍ය වැඩපිළිවෙල හදාගන්න පුළුවන්. ඒ නිසා මේ රට අද මුණ දීපු අභියෝගයට රටක් හැටියට ඉස්සරහට යන්න අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ රටේ ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගමු. එහෙම නැත්නම් හැමදාම උදේට මෙතෙන්ට ආවම අපිට පේනවා සමහර අය පළවෙනි පැය ගත කරන්නේ මාධ්‍ය වෙනුවෙන්. මේ ඊළඟ හැන්දෑවට යන ප්‍රවෘත්ති ටිකට දාගන්න, 12ට යන ප්‍රවෘත්ති ටිකට දාගන්න අවශ්‍ය චරිත මෙතන නිර්මාණය වෙනවා. අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට දැන් සමහර අය මෙතන පහුගිය දවස්වල ඔය අපේ අයවැය ලේඛනය ඉදිරිපත් කරපු කංශ වගාව ගැන සාකච්ඡා වුණා. මේ ඉන්න විපක්ෂි සමහර අයම කැන්ටිමට ගියාම මේක ඉතාමත් හොඳ වැඩක්, මේක කරන්න ඕන වැඩක්, මෙච්චර කල් කවුරුවක් කතා කරෙත් නෑ මේ. එහෙම කතා කරන අය මේ සභා ගර්භයට ආවම ඒක නිකන් හරිම විස, ඒ වගේම සමාජයට නොගැලපෙන වෙන දෙයක් විදිහට කතා කරන්නේ. එහෙම දෙබිඩි පිළිවෙත්තක ඉඳගෙන අද මේ මූණ දෙන අභියෝගයට මූණ දෙන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ගරු කථානායකතුමනි, අපි හැමෝම මේ වෙලාවේ අපේ වගකීම් අපි එකිනෙකාට ගැළපෙන විදියට අපි මේ අභියෝගේ බාරගෙන අපේ වගකීම් ඉෂ්ට කළ යුතුයි. ඒ සඳහා අපි එකට කැප වෙලා කටයුතු කරමුයි කියලා මේ ගරු සභාවේ ඉන්න සියලු දෙනාම අපි එකට එකතුමුයි කියලා ගෞරවයෙන් ඉල්ලමි. මේ පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය රකිමින් මේ රටේ පොදු මහජනතාව අද මුහුණ දීපු අභියෝගයට වෙනුවෙන් අපිට පෙනී හිටින් අපි අවස්ථාව උදා කරගමුයි කියලා ගෞරවයෙන් ඉල්ලමි. මානිහිනේනෝ බොහොම ඉස්සුදී.